සඳල් ඔබේ ආලින්දේ පිළිසඳල් ගාමිණි සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
මගේ රටට දළදාහිමි සෙවණයි මගේ දයත දළදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දළදාහිමි සෙවණයි මගේ දයත දළදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි
අයිබුවන් ලෝපුරා විසිරි සිටින දයබර ශ්‍රී ලාංකික සන්නේනි අද 2018 ජනවාරි මාසේ 7 වන ඉරිදා ඉතින් සුපුරුදු පරිදි නව ශ්‍රී ලාංකේ ඕක්න නුවර සිට ප්ලැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳල්ලත් සජීවී රැගෙන ඔබේ නිවහඬ ගොඩ වැදුනා පුරා හෝරාවක් ඔබ හා සතුටු සාමිතිය යෙදෙනට ඉතින් අපි දන්නවා ලෝකේ කොයි කෙළවරේ සිටියත් ඔබ මේ හෝරාව බලාපොරොත්තු සිටින බව අද 2018 වසරේ පළමු වතාවටයි ඔබේ ආලින්දයට අප
ගොඩවන්නේ
විශාරද TM ජයරත්නගේ හඬ
මුංචි පන්තිවල හැබෑම හුරතල් කොහින්ද මේ පොඩි නෑදෑයු උදෙන්න පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියන් මුංචි පන්තිවල හැබෑම හුරතල් කොහින්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්න පාසල් අරගෙන ආවු මේ පොඩි පැටවුන් දෙමව්පියෝ පියවරු දැක නැති දරුවන් කොතරම් මෙහි ඇතිදෝ උන්ගේ සිත්වල මොන වගේ දේවල් මොන විදිහට ඉරවි ඇතිදෝ මුංචි පන්තිවල හැබෑම හුරතල් කොහින්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්න පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ
හොයාගන්නේ කොහොමද කියන්නේ
හිටියන්ගේ නොමනාකම් වල දුක උහුලන්නේ පොඩි දරුවෝ උන්ගේ නාමෙන් එකමුතු වියන් දෙපිල බෙදී ඇති දෙමව්පියෝ මුංචි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්න පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ මුංචි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්න පාසල් අරගෙන පොඩි පැටවුන් දෙමව්පියෝ.
හොඳයි, පුංචි පැටවුන් ගැනයි එම ගීතය අද 2018 ජනවාරි මාසයේ මුල්ම වැඩසටහනින් ඉදිරිපත් වුණේ. එද අද මේ බුද්ධාගම ගැන මුලින්ම අපි දන්නවා. දැන් දුරුතු පොය පසුගිය දවස්වල තිබුණා මේ පොඩි තොරතුරක් තියෙනවා. බුදුන්ගේ සැබෑ පාත්‍රයේ ඇත්තේ ඇෆ්ගනිස්තානයේද ලංකාවේද කියලා. ලෝකයේ බෞද්ධ උරුමයන්ගෙන් බොහොමයක් ඉස්ලාමීය ආක්‍රමණ නිසා වැළැචිලා තියෙනවා. කුරාණයේ සඳහන් උපදෙස් දානවා ඉස්ලාමික ආක්‍රමණිකයන් ලෝකේ පුරා අන්‍යාගමික උරුමයන් වනසද්දී ලෝක බෞද්ධයන්ගේ උරුමයක් කුරාණ පාඨයක් නිසා ආරක්ෂා වුණු අවස්ථාවක් නම් එය අති දුර්වලයි. ඒ බුදුහිමියන් දන් වැළඳුවයි කියන පාත්‍රේ. ඒ පාත්‍රය පිළිබඳ වර්තමාන කතාව කියන්නට පෙර ඒ අතීතයේදී ගමන් කළ මඟ පිළිබඳව සඳහන් කරන්නට යුතුයි. බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩවිසූ සමෙහි දන් වළඳන්නටත් පිඬුසිඟා වඩින්නටත් භාවිත කළ පාත්‍රේ. උන්වහන්සේ පිරිනිවන් පානට කුසිනාරාණ නුවරට වැඩම කරන අතරමඟදී නිරන්තරම තමාට අපෝස්ථාන කළ වෛශාලී නුවර මිනිසුන්ට තම පාත්‍රයේ සිහිවටනයක් ලෙස දීලා තියෙනවා. මේ පිළිබඳ විස්තර මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් කනිංහම් 1881 කාලයේ උතුරු හා දකුණු විහාරය කළ සංචාරයකට පසුව ලියු වාර්තාවල සඳහන් වෙනවා. ඒ පාත්‍රයේ වෛශාලී බෞද්ධ විහාරස්ථානයේ තැන්පත් කොට තිබුණු බවත් වෛශාලී ගුහ ජනතාව තම ආශ්‍රමයේ අග්‍ර කොටස මෙම පාත්‍රයට පූජා කිරීම චාරිත්‍රයක් කොටගත් බවත් ෆාහියන් භික්ෂු සහ හියුන්සාන් විසින් සටහන් තබලා. චීන සංචාරක බෞද්ධ උගතුන් වූ ෆාහියන් භික්ෂුවත් හියුන්සාන් භික්ෂුවත් මේ යෝධ බුද්ධ පාත්‍රය පිළිබඳවත් එහි සම්භවය පිළිබඳවත් විවිධ කරුණු සටහන් තියෙනවා. මෙම බුද්ධ පාත්‍රය සතවර්ෂ 5ක පමණ කාලයක් පුරාවට වෛශාලී බෞද්ධ විහාරස්ථානයේ තිබීදී 16 වැනි සියවසේදී තිබ්බත බෞද්ධ භික්ෂුක හා පඬිවරයෙකු තාරානාථ විසින් සටහන් කරන අන්දමට පළවන සියවසේදී කුෂානයේ කනිෂ්ක රජු විසින් පාටලිපුත්‍රයට ප්‍රහාර එල්ල කරලා මෙම සටනින් කනිෂ්ක රජු ජයග්‍රහණය කළ නමුත් ඔහු පාටලිපුත්‍රය නැවතත් පාටලිපුත්‍ර රජුටම බාර දී ආපසු යන්නට එකඟ වෙලා. එහෙම එකඟ වෙලා තියෙන්නේ ප්‍රකට බෞද්ධ පඬිවරයෙකු අසගෝස හිමියන් හා බුද්ධ පාත්‍රය කනිෂ්ක රජුට ලබා දෙනට පාටලිපුත්‍ර රජු එකඟ වූ බැවින් කනිෂ්ක රජු මේ වස්තුන් ද්වය තම රාජධානි අගනුවරු පුරුස්පුර ඒ කියන්නේ වර්තමානයේදී පාකිස්තානයට අයත් ෆේෂාවර නගරේට අරන් ගියා. මේ පූජනීය නගර පාත්‍රයේ හිමි විහාරස්ථානයේ තැන්පත් කර අසගෝස හිමියන් තම ප්‍රධාන උපදේශකවරයා බවට පත් කර ගත්තා. චීන සංචාරකින් 3 වන සියවසේදී සහ 9 වන සියවසේදී පුරුස්පූර්වල තිබුණු මේ බුද්ධ පාත්‍රය වන්දනා කිරීමට පැමිණිල බවයි වාර්තා වෙන්නේ. කාලයත් සමග එම රාජ්‍යයේ බුදුදහමට තිබුණු තැන ඉස්ලාම ආගම විසින් අත්පත් කරගත් අතර යම් කිසියෙකු විසින් මේ යෝධ බුද්ධ පාත්‍රයේ කුරාණ පාඨ යන කිහිපයක් කැටයම් කරලා බොහෝ දුරට මේ 11 වන සතවර්ෂයේ මහ්මුද් ගස්නිගේ කාල සීමාව තුළ සිදු කළ දේකුයි හිතන්නට පුළුවන්. ඉස්ලාම් දහම රාජ්‍ය පුරා කෙමෙන් පැතිරියද්දී රාජ්‍යයේ තිබුණු බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු ඉස්ලාමිකයන් විසින් විනාශ කරලා තිබෙන්නේ. ඒ ක්‍රමයෙන් මෙම ප්‍රදේශයේ බෞද්ධ රටාවක් තිබුණු බවට සිවුණු සියලු සාධක විනාශ කොට දමා ඉස්ලාමික රටක පරිසරය එහි නිර්මාණය කරත් බුද්ධ පාත්‍රය එහි නොනැසී ඉතුරු වුණා. බුද්ධ පාත්‍රයේ සටහන් කොට තිබුණු කුරාණ පාඨ කීපේ හේතුවෙන් ඒ මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් විනාශකට දැමුවේ නැහැ. මේ ප්‍රදේශවල පසු කාලීන ඇතුණු ආගමික යුද්ධ කීපයකදීම බුද්ධ පාත්‍රයේ විනාශීමේ වැළකුණේ මේ කුරාණ පාඨ නිසායන් විය හැකි වෙන්නට පුළුවන්. ඒ නිසා මුස්ලිම් ආක්‍රමණික පවා මේ පූජනීය වස්තුවට ගෞරව කළා. දශක කීපයකට පෙර යුගයේ වනතෙක් මේ කන්දහාරි ජමියා මුස්ලිම් දේවස්ථානයේ සුරැකියාව පැවතුණි. 1980 දශකයේ අගභාගයේදී අෆ්ගනිස්තාන සිවිල් යුද්ධ අතරතුරදී ජනපති නජ්මුල්ලා විසින් මේ බුද්ධ පාත්‍රය ලබාගෙන කාබුල් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්නට කටයුතු කළා. ඉන්පසු තලිබාන් සංවිධානයේ බලයට පැමිණි විට මුළු රටේම ඇති සියලුම ඉස්ලාමික නොවන ආගමික සංකේත සැමරුම් විනාශ කරන්නට තලිබාන් ආණ්ඩුවේ සංස්කෘතික කමිටු නියෝග කළේ. ඒත් බුද්ධ පාත්‍රයේ සටහන් කර තිබුණු කුරාණ පාඨ හේතුවෙන් එය තලිබාන් විනාශයෙන්ද බේරුණා. මේ වෙනුවට මේ යෝධ බුද්ධ පාත්‍රයේ කාබුල් ජාතික කෞතුකාගාරයේ පිසුමාසල පුදස්සනට තියෙන්නේ. මෙම බුද්ධ පාත්‍රය නිමවලා තියෙන ශක්තිමත් පාෂාණයෙන් පෑයෙන් දීප්තිමත් කොළ කළු වර්ණකින් හෙබි විස්කම්භයේ අඩි 5.7ක් පාත්‍රයේ ඝනකම සෙන්ටිමීටර 18ක් පාත්‍රයේ මැද කොටස අඩිය ඊටත් වඩා ඝනකමින් යුක්තයි. එහි උපදමන පෘෂ්ඨයේ මෞර්ය ගල් කැටයම් ශිල්පියේ හුරු ඇතු නෙළුම් පෙති කැටයමක් පාත්‍රයේ බෞද්ධ ලක්ෂණය පෙන්වන්නේ මේ නෙළුම් කැටයම විසින්. නෙළුම් කැටයමට ඉහළින් තීරු 6ක කුරාණ පාඨ කැටයම් කරලා තියෙනවා. මේ බුද්ධ පාත්‍රයේ කතාව බොහෝ ගාන්ධාර කැටයම් වල සටහන් කළා තිබෙනවා. විස්කම්භයේ මීටර 2කට ආසන්න මේ බුද්ධ පාත්‍රය බරින් කිලෝග්‍රෑම් 350කට වැඩි බුදු හිමියන් අඩි 18ක් උසැති මිනිසෙකයි අතීත බෞද්ධ දත්‍රි විශ්වාසය නම් මෙමෙ ගල්පාත්‍රේ හොඳින් ගැලපෙනවා. එවැනි විශාල පුද්ගලෙකුට විත මෙවන් පාත්‍රයක් එසවීමට සාමාන්‍ය කෙනෙකුට නම් නොහැකි බැවි. ඒ නිසා මේ පාෂාණ බුද්ධ පාත්‍රයේ සබය බුද්ධ පාත්‍රයේ විශාලණේ කරන අනුමාවක් බවත් විශ්වාස කරන්න පුළුවන්. එහෙමනම් බුදුරජුන්ගේ සබය පාත්‍රය කොහෙද තියෙන්නේ? බුදු හිමියන්ගේ පාත්‍ර ධාතු ලංකාවේ තිබෙන සාක්ෂි ලංකා ඉතිහාසයේ ග්‍රන්ථවල සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස රජ සමයේ බුදු හිමියන්ගේ පාත්‍ර ධාතු සුමන සාමණේරයන් විසින් ලංකාවට වැඩම කළ බවයි කියවෙන්නේ. අනුරාධපුර බෙදාවදී සිට දළදා මැදුරේ දන්ත ධාතුන් වහන්සේ සමග පාත්‍ර ධාතු තැන්පත් කර වැඳුම් පිදුම් කරලා තියෙනවා. ලක්දිව රජකමට උරුකම් කියනට නම් දන්ත ධාතුන් වහන්සේත් පාත්‍ර ධාතුන් වහන්සේත් තිබීම අනිවාර්යයි. මේ නිසා විවිධ සතුරු ආක්‍රමණවලදී දළදා හිමි සමග පාත්‍ර ධාතු රහසිගත තැන්වල නිදන් කිරීමට ඉතිහාසයේ වරින් වර සිදු වුණා. බොහෝ විට දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍ර ධාතුන් වහන්සේ එකම තැනින් නිදන් කර තිබී නැති බව සිංහල දළදා වංශේ නම් ග්‍රන්ථයේ දළදා වංශ පිළිබඳ සටහන් නිරීක්ෂණය කරද්දී පෙනියන්නේ. සිංහල දළදා වංශයට අනුව දිගු කාලක් තිස්සේ දෙල්ගම විහාරයේ සංගවා තිබුණු දන්ත ධාතුන් වහන්සේ සෙන්කඩගල නුවරට වැඩමවන විට ඒ සමග පාත්‍ර ධාතු වැඩ වූ බවට සාධක නැහැ. කෝට්ටේ දළදා මැදිරියේ තිබී සතුරු උවදුර හේතුයෙන් ඉන්නවත් කරන පාත්‍ර ධාතු උඩරට වීරවික්‍රම රජුන ලැබුණු බවයි ශූල වංශයේ සඳහන් වෙන්නේ. ඉන්පසු පාත්‍ර ධාතු නිදන් කරන ස්ථානයක් ගැන නිශ්චිතවම සටහන් නොවෙතත් සෙන්කඩගල රජමාලිගය අසල දාගැබක නිදන් කොට ඇති බවත් බොහෝ විට මහනුවර පත්තිනි දේවාලයේ වැල්බෝධිය අසල පිහිටි නාත දේවාල දාගැබ විය හැකි බවත් විශ්වාස කෙරෙන්නේ. දැනට අෆ්ගනිස්තානයේ කාබුල් නුවර කාබුල් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබෙන ශෛලිමය බුද්ධ පාත්‍ර අනුභව පිළිබඳ කතාබහ යලි ඉස්මතුනි ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාෂ්ට්‍රීය ජනතා දාල් පක්ෂයේ නායක ආචාර්ය රඝුවන් ප්‍රසාද් සිං විසින් මෙම බුද්ධ පාත්‍රයේ අයිතිය වෛශාලි වැසියන්ගේ උරුමයක් බවත් එය නැවතත් ඉන්දියාවට ලබා ගැනීමට ඉන්දියා රජයේ ක්‍රියා කළ යුතු බවත් ඉන්දියා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග මෙම ඉල්ලීමට ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන ගණනක් සහාය දක්වනවා. මේ පිළිබඳ ඉන්දියා රජයේ අෆ්ගාන් රජයේ ඉල්ලීමක් කළා. දැනට මෙම පාත්‍රයේ සටහන් ඇති කුරාන පාඨ නිසා වෙන්නේ නැවතත් ඉන්දියාවට ලබා ගැනීම දුෂ්කරතාවක් මතුවෙලා. කාබුල් කෞතුකාගාරයේ ඇති මෙම බුද්ධ පාත්‍රය කනිෂ්ක අධිරාජ්‍ය විසින් පුරුස්පුරයට රැගෙන ගිය බුද්ධ පාත්‍රයේ තහවුරු කරන්නට පුළුල් කරුණු දැක්වීමක් කරන්නට ඉන්දියා රජයට සිද්ධ වෙලා. කොහොමනත් කුරාන පාඨ නිසාම මුස්ලිම් ආක්‍රමණයේ විනාශයෙන් බේරුණු මේ බෞද්ධ උරුමය ඒ කුරාන පාඨය නිසාම ලෝක බෞද්ධයන්ගේ අයිතීන් ගිලිහාමි අවධානයක් මතුවෙලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ මේ පාත්‍ර ධාතු ගැනයි ඒ සඳහන් කළේ. හොඳයි, එහෙමනම් අපි ගීතයකට සම්බන්ධිලා ඉඳිමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා.
පින් සලු පිළිනා
කරුණු අතවර වදිති දීබද හුස් මලාවය හප කළා පුරාණී සිට කුබුරු බත්තල මා විලිත් දැන් නියඟලා
යමුණු හැංගුව කඩුව කඩ දොර තාම ඇත මල
interviews and Sinhala music. Garmini Silvaka proudly brings you
Ran Dirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Dirana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Dirana.
සම්පත් ඊරමිටන් සේවාවේ බලයලත් නවසීලන්ත නියෝජිත කප්පුක නිවසීලන්ට
දවසේ ඕනෑම වෙලාවක කප්පුක බෙබ්බඩවිය හරහා මුදල් යැවීමේ පහසුකම්
ඔබ කප්පුක හරහා මව්බිමට යවන සෑම සතයක්ම කෙලින්ම ශ්‍රී ලංකාවට යැවි එය ඔබ උපන් දේශයට කරන මහඟු සේවයකි
කප්පුක ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ නවසීලන්තයේ FMA ආයතනයේ රෙගුලර් සමග බැඳී පවතී
අමතන්න චමක 0898898877 0898898877 හෝ 02111053702 02111053702 වැඩි විස්තර සඳහා www.kapruka.co.nz වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
ශ්‍රී ලංකා විභාගයේ ශ්‍රීමත් ආතර්සී ක්ලාග්ගේ සියවෙනි උපන්දිනය දෙසැම්බර් මාසයේ තිබුණා. ඒ වෙනුවෙන් පළ කළ ලිපියක් ගැන තමා මම මේ විස්තර කරන්න යන්නේ. විද්‍යාඥයෙකු විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්‍රේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් ශ්‍රී ක්ලාක් ලෝ වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945 දී වයර්ලෙස් වර්ල්ඩ් සංග්‍රහවට ලිපියක් වමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිත කරමින් කළ හැකි අන්තර්මහද්දීපික විද්‍යුත් සංනිවේදන ශක්්‍යතාවය පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන භූ ස්ථාවර චන්ද්‍රිකා සංකල්පය නිසයි. විශ්වවිද්‍යාලයට පත් ආතර් සී ක්ලාක් 50 දශකයෙන් පසු ජීවිත කාලයෙන් වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුල ජීවත් වෙමින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට කළ මෙහෙ සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන ශ්‍රී ලංකා අභිමානී යන සම්මානයෙන්ද පිදුම් ලැබුවා. එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් නම් ගම්මානයේදී 1917 දෙසැම්බර් 16 වෙනිදා උපන් ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ පියා චාල්ස් රයිට් ක්ලාක් සහ මව නෝරා මේරි වෙනවා. ක්ලාක්ට යන්තම් අවුරුදු 13 ලැබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකුගේ පියා අකාලේ මිය ගියා. මේ හේතුවෙන් දරුවන් සිවුදෙනුකින් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්ලාක්ට කුඩා කාලයේදී මේ පවුලේ බර දරන්නට සිදු වුණා. ඔහුගේ පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපලෙහිදී මිතුරන් සමග රොකට් නිර්මාණයක් කර යැවීමටත් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමටත් පුරුදු වුණා. කුඩා අතර මයින්හෙඩ් පීටි හුයිෂී ග්‍රැමර් ස්කූල් පාසලේ මූලික අධ්‍යාපනය ලබා කීන්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් ඔහු එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයෙකු ලෙස සේවය කරමින් විවිධ පැතිකඩයන් ඔස්සේ තම හැකියාවන් ලෝකයේ හමුවේ ප්‍රදර්ශනය කළායෙක්. 1948 දී කිංස් කොලෙජ් සරසවියෙන් භෞතික විද්‍යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක්ද ලබා ගත්තා. ක්ලාක් මහතා බ්‍රිතාන්‍ය අන්තර්ග්‍රහලෝක සංගමයට බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දියත් කළ අතර ඔහුගේ විද්‍යාත්මක ගමන් මගට නව පෙරලියක් එක්කලේ 1945 වසරේ වයර්ලස් වර්ල්ඩ් සංග්‍රහව මගින් ලෝකයට හඳුන්වා දුන් භූස්ථාව චන්ද්‍රිකා සංකල්පයයි. ඒ සංකල්පයේ මත යමින් අද ලෝකයේම එකම සන්නිවේදන ජාලයක් සන්නිවේදන පවුලක් බවට පත් කිරීමට සමත් වී ඇති අතර ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙන ආවා. අතස්ලි ක්ලාක් මහතා දක්ෂ කිමිදුම්කරුවෙක්. 1954 දී දේයට කිමිදීමට ඕස්ට්‍රේලියාවේ මහා බාධක පාරේ වෙත හිමාලය නම් නැවෙන් ගමන් ගන්න අතර අහම්බෙන් ශ්‍රී ලංකාවට පැමිණි ක්ලාක් මහතා 1956 දී ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහුගේ සිත්ගත්ම රට වූ නිසා. 1975 දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසිභාවය ලද ක්ලාක් මහතා 2008 මාර්තු 19 වන දින මිය යන තෙක්ම ශ්‍රී ලංකාවේ ජීවත් වුණා. විදේශ රටවලින් කළ ආරාධනා ප්‍රතික්ෂේප කළෝ කිසිදා ශ්‍රී ලංකාව හැර ගියේ නැහැ. ශ්‍රී ලංකාව විද්‍යාවෙන් ලෝකයේ අතරට ගෙන යාමට උත්සාහ දරූ මහා ප්‍රඥයෙකු ලෙස ආතර් ශ්‍රී ක්ලාක් හඳුන්වා දෙන්න පුළුවන්. වර්ෂ 1982 දී යුනෙස්කෝ විසින් කාලිංග සම්මානයත් චන්ද්‍රිකා සන්නිවේදනයේ වෙනුවෙන් 1982 දී මාකෝනි සම්මානයත් 1986 දී විද්‍යාජ්‍යෝති සම්මානයත් 1998 දී බ්‍රිතාන්‍ය මහරජින විසින් පිරිනැමූ නයිට් පදවිය ශ්‍රී ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමූ ශ්‍රී ලංකා අභිමානී සම්මානයත් ක්ලාක් මහතා වෙත පුදනු ලැබුවා. එතුමාට පිරිනැමු තවත් සුවිශේෂ සජීව උපහාරයක් වන්නේ නවීන තාක්ෂණය පිළිබඳ පරීක්ෂණ සංවර්ධන කටයුතු මෙන්ම පුහුණු කටයුතු සඳහා වන ව්‍යස්ථාපිත රාජ්‍ය ආයතනය වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් 1979 සිට 2002 දක්වා දශක දෙකකට වැඩි කාලයක් මොරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
අන්‍යම් යහන්නේ ට්‍රෝජන් කාචයෝ අනුරාගයේ වෛරසය වැළදී ආදරේ අසාධ්‍ය වූ ಸಲಬಯಲಿ ಜಲೇ ಕಲೆ ಕಲೇ ಕಂದು ಪ್ರತಿಯಂತ ಪವನ ಸೈಬ ಸಲಬ ಸಲಬ
ವಿದ್ಯಾರ್ಥಿ ಆದರ್ಶಿ ಕ್ಲಾಕ್ ಮಹತಾಗಿ ಸೇವೆಯ ಆಗೇಕನ್ನು ಸಂಬಂಧ ಮೇ ವಿಶಾರದ ಗುಣದಾಸ ಅಮರ ಸಿರಿ ಪೀಸ್ ಗಾಯನ ಕರ್ಬು ಏ ಸಾಹಿಬ ಜಾಲೇಕನ ತೀವನ ಗೀತೆ ಹೇಮನಂಗ್ ಮಹೇಶಿ
ನಾಗಲೋಕೆ ಕಾಂಬೋಜೇದ දැන් මෙහෙම කිව්වහම කට්ටිය බලයි මොකක් ගැනද මේ කියන්නේ යන්නේ කියලා. ඓතිහාසික පුරාවෘත්තයන්ට අනුව නාගලෝකය කාම්බෝජයේද අපේ රට හා ඓතිහාසික සම්බන්ධතා ඇති රටක් ලෙස කාම්බෝජය හඳුන්වන්න පුළුවන්. අපේ රටේ බෞද්ධ සංචාරකයන් බොහෝ විට ඉන්දියාව, තායිලන්තය, මියන්මාරයට යන පිරිස් කාම්බෝජයට හෝ ලාඕසයේ සංචාරය කරන්නේ නැහැ. නමුත් කාම්බෝජය හා ලාඕසයේ ඉතාමත් බලගත් බෞද්ධ ශිෂ්ටාචාරයක් සහිතව ගොඩනැගුණු රටවල් ලෙස හඳුන්වන්න පුළුවන්. කාම්බෝජයේ තියෙනවා මහා පුදුමයක්. ඒක තමයි අංකෝවට්. අංකෝවට් ලෙස හඳුන්වන්නේ එක්තරා කාලයක සූර්යවර්මන් නම් රජුකෙන් පටන්ගෙන ජයවර්ණන් නම් බෞද්ධ රජතුමා දක්වා ක්‍රිස්තු වර්ෂ 9 සියවසේ ඉඳලා 12 සියවස දක්වා පැවති බලගතු අධිරාජ්‍යයක අගනගරය. බොහෝ දුරට මේ කාලවකවානුව තුල අංකෝවට් නමින් හඳුන්වන පන්සල් රාජධානිය නමින් පරිවර්තනය කළ හැකි එම වචනය අනුව අපගේ වර්තමාන අනුරාධපුරයට සමාන මහා විශාල ඊටත් වඩා ඉතා බරපතල ලෙස වීදී පැතිරී ගිය ඓතිහාසික විහාරස්ථාන ඒ වගේම රාජමන්දිර ආදීන් පිරී ඉතිරී ගිය මහා විශාල නගරයක් අපට දැක ගන්න පුළුවන්. දැන් ලෝක උරුමයක් ලෙසත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අංකෝ යන වන්දර බිඳි ඇවිත් තියෙන්නේ කාම්බෝජ භාෂාවේ එන නාකෝ නැමැති වදනින්. මේ වදන අංකෝ කර තිබෙන්නේ ප්‍රංශ ජාතිකයන් විසින්. 19 සියවසේ අගභාගයේ ඉඳලා කාම්බෝජ ප්‍රදේශ ප්‍රංශයේ රට යටත් විජිතයක් පැවතුනා. නාකෝ නැමැති ඒ වදනින් අදහස් වෙන්නේ සංස්කෘත නගරය යන තේරුම. මේ නගරයේ ජනතාව බොහෝ දුරට කාම්බෝජයේ ජනතාව හඳුනාගෙන තියෙන්නේ නාගවැසියන් ලෙසින්. ඇත්තටම අපි අදටත් මහනුවර ප්‍රදේශයේ ජනතාව හඳුනාගන්නේ නුවරවැසියන් කියලා. නුවර රාජධානිය කියලා. ඒ වගේ කාම්බෝජයේ මේ අංකෝ ප්‍රදේශයේ හඳුනාගෙන තිබෙන්නේ ප්‍රධාන නගරය. එහෙම නැත්නම් නාග රාජධානිය ලෙස. ඒ වගේම මේ අංකෝප වටා අති විශාල ජල තීරයක්. ඒ වගේම ස්වාභාවික විශාල ජල පද්ධතියක් තිබෙනවා. මීකොන් නැමැති ඒ සුවිශාල හිමාලය සිට ගලා එන ගඟේ බලගතු අතු ගංගාවක් ගමන් කරන්නේ මේ හරහා. ඒ නිසා ඒ විශාල ජලාශය ඊට පස්සේ විශාල ජල කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්නේ අතීත කාම්බෝජ රජවරු සමත් වෙලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටෙත් නාගයන් ප්‍රචලිත වෙලා තියෙන්නේ වාරි කර්මාන්තයට. ඉතින් මේ අර්ථයෙනුත් ඒ ප්‍රදේශයේ අති විශාල ජල කළමනාකරණ පද්ධති ඒ වගේම විශේෂයෙන්ම ජල උගුල් ඒ වගේම අපේ රාජධානි වටකර ඉදිකරන ලද විශාල ජලාශයන් යනාදීෙන් සමන්විත ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඒ නිසා හොඳ වාරි ඉංජිනේරුවන් පිරිසක් එහි ජීවත් වූ බවත් අපි ප්‍රකාශ කළ යන්න ඕනි. ඇත්තටම එහි නැත්තේ අපේ මෙන් වැව්වාශ්‍රිතව ගොඩනැගුණු සංස්කෘතියක් පමණයි. අනිත් පැත්තෙන් යෝධ ජලාශ නුවරවල් වටකරගෙන ලද රටකරන් ගන්න ලද ජලාශ අංගන ජල තටාක ජල උගුල් සියල්ලම අංකෝවට් ඒ මහා නගරයේ සමන්විතයි. ඒ අනුව සූක්ෂම ජල කළමනාකාරීත්වයක් සහිත නාගයන් පිරිසක් එහි වාසය කළ බවත් පැහැදිලි. ඒ වගේම අපේ විජේ කුවේණි පුවත මෙන්ම ඔවුන්ගේ රාජ පරම්පරාව හා ඔවුන්ගේ ඓතිහාසික ජාතිය බිහිවුණු පුවත කාම්බෝජයේ තියෙනවා. ඒකට අනුව බ්‍රාහ්මණ වංශික ඉන්දියානු කුමරෙක් කාම්බෝජයේ නාගසාමා නමින් හඳුන්වන ස්වදේශී නාග කාන්තාවක් විවාහ කර ගැනීමෙන් එම ශිෂ්ටාචාරය ආරම්භ වූ බවයි පැවසෙන්නේ. ඒ නිසා ඒ නාග කුමාරිකාවගේ පියතුමා ඇතුළු පිරිස ඒ රාජධානියේ කුමරාට පවරලා මේ වංශය ආරම්භ වූ බව ප්‍රකාශයට පත්වෙනවා. ඉතින් මුල් කාලයේ සංස්කෘත හා හින්දු බලපෑම තිබුණත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව බෞද්ධ භික්ෂූන්ගේ බලපෑම නිසා බෞද්ධ භික්ෂූන්ගේ ආගමනය නිසා කාම්බෝජයේ වැසියන් විශේෂයෙන්ම අපේ පොළොන්නරු යුගයේ විජයබාහු හා පරාක්‍රමබාහු යුගලවල අපත් සමග පැවැත් වූ සංස්කෘතික සබඳතා නිසා ධර්ම ඉගෙන ගැනීමට අනුරාධපුරයට හා පොළොන්නරුවට විටින් විට පැමිණීම නිසා අපේ භික්ෂූන්ගේ බලපෑමෙන් කාම්බෝජය තේරවාදී රටක් බවට පත් වූ බව තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේ ඓතිහාසික තත්වයන් වාතාවරණයත් එක්කම ඒ මහා නගරය ඒ මහා නගරයත් එක්ක ගොඩනැගුණු ඒ මහා ශිෂ්ටාචාරයත් අපිට බලගත්තු ලෙස සම්බන්ධ වී තිබෙන බව ඉතාමත් පැහැදිලි. ඉතින් විවිධ තේරුම් වලින් නගරය යන තේරුමින් එහෙම නැත්නම් වාරි කර්මාන්ත යන තේරුමින් එහෙම නැත්නම් ආවාහ විවාහ වලින් ඇති වූ ගෝත්‍රික නාග කුමාරිකාවකගේ පදනම පිළිබඳ තේරුමින් යන සියලු කරුණු වලින් කාම්බෝජය නාග ලෝකයක් ලෙස හඳුන්වාගෙන තිබෙනවා. ඉතින් අපිත් විශ්වාස කරනවා යක්ෂ නාග ආදී ගෝත්‍ර ගණනාවකින් අපේ රටේ අතීත ජනවර්ග හෝ ජාතීන් සමන්විතව තිබුණා කියලා. කෙසේ නමුත් නාගලෝකයේ නමින් විශාල ලෙස හඳුනා ගන්නා ප්‍රදේශයේ බවට වර්තමාන කාම්බෝජය ලාඕසයේ හා මියන්මාරයේ ඇතැම් කොටස් ඇතුළත් තිබූ මේ ජාවර්මන් හතරේ මහා රාජධානිය හඳුනාගත හැකි බව තමයි අපගේ විශ්වාසය.
තත්ත්වෙල නෙළුමනලාලා පීරාවල් ලස මල් කවසාලා නාගලුන් දැස නාගේ ගමනේ වරංගන පිරිවරිනා එළන්ද සියෙනවා
සිතක උපන් දොල සංසිඳු බාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා
ගමනින් කොල හැඟුහල් කාලගෙන් සිතුවිලි සේනාගෙන කොමල ගමනින් කොල හැඟුහල් කාලගෙන් සිතුවිලි සේනාගෙන
වරංගෙන පිරිවරි
තත්ත්වවිල නෙළුවනිලාලා දීරාවර ලස මල් කවසාලා නාගලොවින් දැස නාලිය ගමනි වරංගන පිරිවරිනා
සිතක උපන්දුල සංසිඳුවාලා මතක සිනාවෙල් මුව සරසාලා ඉරට මුවාවින් සඳට මුවාවින් සිතට තුරුණු වෙනවා
කුංකුම ඉලකතියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා නලලත කුංකුම තිලකතියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා
පාද කිකිනි
තත්ත්වවිල නෙළුවනිලාලා පිරාවර ලස මල් ගවසාලා නාගලොවින් බැස නාලිය ගමනි වරංගන පිරිවරිනා එරන්ද සිය එනවා
සිතක උපන්දොල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවින් සඳට මුවාවින් සිතට තුරුණු වෙනවා
හොඳයි දැන් ඉස්සලද මේ මහේෂ් කිව්වේ මේ නාගලෝකයේ තියෙන්නේ කාම්බෝජයේද කියලා මාතෘකාවට තම කතා කරේ විවිධ එකට තියෙන උදාහරණ ඒ විදිහට මේ නාගලෝකය ගැන ගොඩක් දේවල් බෞද්ධ ආගමත් ඒ වගේම ශ්‍රී ලාංකික අපේ සිරිත් විරිත් ගැනත් වෙනත් තියෙන යාග හෝම ඒවා ගැනත් සම්බන්ධකම් තියෙනවා ඉතින් ඒවා කොයිතරම් දුරට සත්‍යතාවයක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ හැබැයි නාගලෝකය කියලා මේ සමහරට අහලා තිනා දැන ඔයගොල්ලන් මහිතන් මහේතිනම් කාලත් නැති ඇති බුලත් ඇවිල්ලා තියෙන්නේ නාගලෝකයෙන් කියලා තමයි කියන්නේ බුලත් ඇවිල්ලා තියෙන්නේ නාගලෝකයෙන් කියලා කියන්නේ තාමත් හරියට බලන්න බුලත් කන කියන්නේ හරියට බුලත් කන කනේ
නැතිනවල කොන් දෙක කඩලා
ඒ කියන්නේ බුලත් කොලි හොඳට පිහලා නට්ට කඩලා තුඩත් කඩනවා ඇයි ඒ හේතුව
විසයන් කියන එකෙන් තමයි නාගයා කටේ තියාගෙන ඇවිල්ලා තියෙන්නේ.
තේන්නේ තාමත් විස ඇති කියලා හිතන තමයි ඒ බුලත් කොලේ විදිහට කඩලා කන්නේ. ඉතින් මේ බැලුවම අපිට දන්නේ නැති හැබැයි ඉස්සර කාලේ දැන් මේ විදිහේ දේවල් සිද්ධ වෙලා තියෙනවනේ දැන් මේ කියන්නේ කේක අපි කියන විදිහට දැන් ඔය කීඳුරියෝ ඉඳලා කියලා තියෙනවා. දිය කීඳුරියෝ. ඉතින් ඒ වගේ දේවල් මේ හින්දා අපිට වෙලා තියෙන එක එක්කෙනා දැන් මේවා ගවේෂණය කරන කට්ටිය දැන් මේ හොයලා කියන්නේ දැන් මේ ඊයේ පෙරදා සමහරලාට අසන්නන් දැක්කත් දැන්නේ අන්තර්ජාලෙ තිබුණා මේ රුසියාවේ එක්තරා අවුරුදු 13ක විතර දරුවෙක් එයා පහුගිය ආත්මයයි ඉඳලා තියෙන්නේ අඟහරු ලෝකයේ කියලා විස්තර කියලා තිබුණා. ඔව්. ඊයේ විතර සඳහන් කරලා තිබුණා. ඊළඟට තව ඊයේ පෙරදා තිබුණා මේ නේපාලේ රජකුමරිගේ ගැන බිසවගේ මිනිබුර මුණුබුරා අවුරුදු දෙකේදී මහාන වෙලා මේ ලංකාවේ මිහින්තලාවේ තියෙන විස්තර ඔක්කොම කියන ලංකාවට යන්න ඕන කියලා පස්සේ ගෙනල්ලා බැලුවා. ඉතින් ඒව හරියටම සත්‍යයි කියලා.
කියන විස්තර ඔක්කොම.
ඒක තමයි පුනර්භවය කියන එක එතන සඳහන් කරන්න පුළුවන් අපිට. ඊළඟට තව එකක් තිබුණා මේ මොකද්ද තවත් රටක මේ මැද පෙරදිග නෙමෙයි මං හිතන්නේ මැද යුරෝපාන රටක වගේ මට මතක අවුරුදු 5ක් විතර ළමෙක් මේ බෝයි මේ ජෙට් එක බෝයිං අර ලොකුම විශාල 757 එකක් මේ ඔපරේට් කරන හැටි නිකම් හරියට කියලා දෙන සේනම ජාති මේක මෙතෙන්ට යන මෙහෙම වුණොත් මේක කරන්නේ ඉතින් හරිම පුදුම හිතෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් එහෙම ගත්තාම ඇත්තටම කාටවත් තර්ක කරන්න බෑ පුනර්භවයක් නැහැ කියලා.
ඔය එක මාත් දැක්කා මේ අන්තර්ජාලය
තියෙන. ඉතින් පොද බොරුවට ගන්න බෑනේ ඒක අනිතගේ ළමයත් එක්ක මේ ළමෙන් අහනවා කියන්නේ ප්‍රශ්න මේ කවුද මේ කැප්ටන් ඉන්නවා ඊට පස්සේ ෆස්ට් ඔෆිසර් ඉන්නවා. ඉතින් මෙයා කියනවා මෙහෙම වුණොත් මොකද කරන්නේ හදිසි ලෑන්ඩ් එකද මොකද කරන්නේ මෙහෙම වෙන්නේ මෙහෙම වුණොත් මොකද වෙන්නේ සේනම නිකම් මේ වතුර ගලනවා වගේ කියනවා. ඊළඟට සමහරලාට දැකලා ඇති දැන් ඇමරිකානු රූපවා මේ වැඩසටහනක් තියෙනවා මේ අපි අර නිකන් ටැලන්ට් ෂෝ වගේ පොඩි ළමෙක් ගණන් හදනවා කියන්නේ මේ අංක 25න් 25ක් එකපාර කි මෙහෙම කරලා tag ගාලා 5 trillion 2 trillion trillion කියලා කියන ගාන එනවා
අපිට ඉතින්
හිතන්නවත් බෑ. ඉතින් ඒ වගේ જાති සිද්ධ වෙලා තියෙන්නේ ඒ වගේ මොකක් හරි වකරි විශේෂත්වයක් ඇති. හොඳයි කොහොමද දැන් මේ මේ වගේ දෙයක් අපි මේ දැන් මේ අපි කනබනේ ගැන කිසිම දැන් පහුගිය දවස්වලත් ඔයකේ මේ දවස්වල විශේෂ නත්තල් කාලේ එහෙම මේ කනවා කිව්වහම ඉතින් කෙලවරක් නැහැ නේ කනවා මේ මොකද මේ තියෙන හින්දා ඉතින් ආසාවට කනවා ලෙඩ දුක් ගැන හිතන්නේ නැහැ. දැන් මේකේ කියනවා ආහාරයෙන් පස්සේ පළතුරු ගන්න යුතුයි අයි කියලා. ඒක කියන්නේ යෞවනයේ පෝෂණය ගැහැණු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා වැඩිපුර යකඩ අවශ්‍ය බව අමතක කරන්න එපා. යෝන අවධියේදී විශේෂ ලක්ෂණ වන්නේ වැඩි වීට පැමිණීම සමග සිදුවන ශ්‍රේෂ්ඨ වර්ධනය. මෙම අවධියේදී යවුන යවනියන් සඳහා විශාල ප්‍රමාණයකින් ශක්තිය ප්‍රෝටීන් කැල්සියම් සහ යකඩ අස්ථි මෙන්ම මාංශ පේශි වර්ධන සඳහා අවශ්‍ය වෙනවා. ගැහැණු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා වැඩිපුර යකඩ අවශ්‍ය වෙන්නේ ඉදිරි දිනයක මව්පදවිය ලබා ගන්නට වන නිසා. කැල්සියම් සහ විටමින් D අඩංගු ආහාර පරිභෝජන නිසා අස්ථි ඝනත්වයේ ඉහළ යන අතර ජීවිතයේ පසු කාලයකදී ඇතිවිය හැකි ඔස්ටියෝපොරොසිස් වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු වෙන්නේ. යවුනේ බොහෝ දූපුතුන්ට පාඩම් වැඩ කටයුතු කිරීමේදී නිදිමත අලසකම මෙන්ම කම්මැලිකම පිළිබඳ මව්පියන්ගේ මැසිවිල්ලක් තියෙනවා. ඇතැම් විටක එයට හේතුව ලේ අඩුකම විය හැකි අතර කලාතුරකින් එය පණුවමාරක් වීමට බැරි නැහැ. යකඩ අඩංගු ආහාර නිසිලෙස නිවැරදිව ලබා ගැනීම තුළ යකඩ හොඳින් සිරුරට අවශෝෂණය වීමේදී ප්‍රබෝධමත් බවක් ලබාගත පුළුවන්. යකඩ බහුල ආහාර ලෙසට සත්ව අක්මා සත්ව වකුගඩු සහ අවයව ඌරු මස් එළු මස් වැනි මස් වර්ගත් බලයා කෙලවල්ලා සාවාලයා වීලි හාල් මැස්සන් සහ කරවලත් කිකිලි බිත්තර තාරා බිත්තර මෙන්ම වටු බිත්තරක් තද කොළපැහැති පලා වර්ග සහ අනෙකුත් කොළපැහැ එළවලු වර්ගත් පෙන්වා දෙන්නට පුළුවන්. එවගේම නෙළුම් මල යකඩ බහුල එළවලුක් වන අතර සෝයා බෝංචි මුං උළුඳු කඩල කව්පි පරිප්පු සහ බෝංචි යකඩ බහුල ආහාර අතර ප්‍රධානයි. හැබැයි ඉතින් මේ කරගෙන ඇත්තම හොඳයි කියන්නේ බොහෝ වෙලාවට කවුරුත් ලේසියට ගෝවායි කැරටුයි බෝංචි තමයි ගන්නෙ. දැන් මෙහි තියෙන මුගක් හොඳ එළවලු තියෙනද මේක කිව්වේ මේ කොළපැහැති කොළ වර්ග විශේෂයෙන් ලෙටර්ස් එහෙම කන්නේ ඒවා. ඊළඟට උළුඳු කඩල කව්පි පරිප්පුන කොහොමද කනෝ. ඉතින් යකඩ සිරුරට අවශ්‍යන කරගෙන සඳහා විටමින් සී හේතු වන අතර ආහාරයෙන් පසු පළතුරක් ආහාරයට එක් කර ගැනීම එනම් අන්නාසි අඹ වැනි ඇඹුලක් ඇති පළතුරුවල විටමින් සී බහුල නිසා සිරුරට යකඩ අවශෝෂණය හොඳින් සිද්ධ වෙනවා. පලාවර්ග පිසීමේදී ඒට දෙහි එකතු කිරීමට හේතුව එමය. සිරුරට යකඩ හොඳින් අවශෝෂණය කර ගැනීම සඳහා ආහාරයත් සමග තේ කෝපි කිරිතේ වැනි පානයන් නොගත යුතු අතර එමගින් සිරුරට යකඩ අවශෝෂණය කිරීම නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. කිරිවල ඇති කැල්සියම් යකඩ අවශෝෂණය අඩු කිරීම ආහාරයත් සමග කිරිතේ පානය කිරීමදී යකඩ අවශෝෂණය අඩු කිරීමට උදාහරණයක්. ඉතින් දැන් මේක නම් මණිපතේ තමයි මම කොහොමවත් කරන්න වැඩි හරයක් තියෙන්නේ. කොයි හැඩ වෙතත් දැන් මේ ඒ කියලා තියෙන්නේ මේ මේ ආහාර ගැනීම සහ පළතුරු ගැනීමෙන් ඇයි මොකද සිද්ධ වෙන්නේ කියලා. බොහෝ දිනක් අර සම්ප්‍රදාය විදිහට මොනවාරි කමන්නේ ඉතින් කටට රහට දරුණා නම් සැරට ලුණු මිරිසට කට දණ්ඩ තියනවා කැමතට මේ අර පුරවලා එකක් කාලා වතුරත් අවඩක් බීලා පළතුරු ගැන හිතන්නේ පොඩ්ඩක් ඉතින් ගිහිල්ලා ඊළඟට පොඩි නැප් එකක් එහෙම දැම්මන් පස්සේ වැඩේ හරි. ඉතින් ඒක නෙවෙයි මේක කියන්නේ අර මේ ශරීරයත් සමතුලිත වෙන්න මේ විදිහට කෑම කන්නට කියලා තමයි කියන්නේ. ඉතින් එහෙමනම් අපි තවත් සින්දුවකට ගීතයක් සමන් දිලා දෙන්න බලමු මේ ගීතේ කවුද ගායනා කරන්න කියලා. අද හුඟක් මේ අමුතු විදිහේ ගීත තමයි තෝරාගත්තේ. අලුත් ගීත සමහරක් ඒවා.
හිත මාමිරක් නම් තැලෙන තරමට දරායින්නම් මගේ හිත මහගඟක් නම් දැවෙන තරමට නිවාගන්නම් පුංචි වූ තව ඉඩක් ඇත්නම් අනිව තරුවක් වගේනම් එදා සංකෙත් හදවතේ මං හදෙතෙන් එන්නේ වෙන්ව යන්නම් වැවි කිකටිය දරාගන්නේ දියේ කුස තුල ආදරෙන් අහස කොතරම් හඳාවැටුණත් සයුර නැත දුක් කරදරෙන් සතර ගමනේදී නුඹට දුන් සිත වෙන් කරනු බැමිලිසින් එවන් තිබිතුරු මගේ පදවත රකිනු බැරියයි සෙනෙහසින් රැයි පිපෙනා මලක් නුඹ නුවේ කළුවර පිම් හිතක් සඳී කෙලියට කුමල වන විට පිඟුන් කැඳවන පෙම්බුලක් නුඹව සන්තක බවක් දැනුනේ නුඹට පෙම්වැලික හිතක් සුවඳට අලුත් වන හැම තවම නොයිදුල් තෙම් එකක් මගේ හිත මහමිරක් නම් ඇලෙන තරමට දරායින්නම් මගේ හිත මහගඟක් නම්
බටහිරට ආදර්ශයක් වූ රාජකීයන්ගේ ප්ලැටිනම් ජුබිලිය පෙරදිග රටවලට සාපේක්ෂව බටහිර ලෝකයේ දික්කසාද වීම බහුලයි. එවන් තත්ත්වයක් යටතේ දීර්ඝ කාලයක් පුරා තම පළමු බිරිය හෝ සැමියා සමග ජීවත් වීම කැපී පෙනෙන්නක් වෙනවා. මේ සම්බන්ධයෙන් පවතින මෑත කාලීන හොඳම උදාහරණේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින සිය දරුවන්ගේ පවා විවාහයන් දෙදරා යද්දී ඇය පසුගියදා සිය විවාහයේ ප්ලැටිනම් ජුමරිය සැමරුවා. එලිසබත් කුමරී විවාහන විටයි අවුරුදු 21ක රූමත් තරුණියක්. ඇගේ හිත දිනාගත් පෙම්බරයා වූයේ රාජකීය නාවික හමුදාවේ නිලධාරියකු ලුතිනන් පිලිප් මවුන්ට්බැටන්. පිලිප් කුමරගේ වයස එවිට අවුරුදු 26යි. 1947 නොවැම්බර් 20 වනදා රජපෞලට බොහෝ සම්බන්ධයක් ඇති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී ඔවුන් දෙදෙනාගේ අතිනත ගැනීම සිදු වුණා. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය නිදහසේ උස්ම ගනිමින් සිටි කාලයයි. නමුදු රාජකීය විවාහය එහෙට කිසිදු අයරකින් බලපෑමක්ින් සිද්ධ වූයේ නැහැ. රාජකීය නවයුවල නැරඹීමට සිටි සෙනක නිසා අප ගමන් කළ මාර්ගයේ අවහිර වී තිබුණා. නමුත් උත්සවයේ ආලෝකයේ නිසා මුළු ප්‍රදේශය පුරාම පැවතියේ දැඩි උද්‍යෝගයක්. එකල විවාහ එම විවාහ මංගල්‍යයට සහභාගි වූ එකල බ්‍රිතාන්‍ය අගමැති වින්සන් බර්චිල් පවසත් තිබුණේ එලෙසයි. දැන් එලිසබත් මහරජිනගේ වයස අවුරුදු 91ක්. පිලිප් කුමරියවත් එඩින්බරෝ අධිපතිවරයාගේ වයස අවුරුදු 96ක්. බ්‍රිතාන්‍ය රාජකීය ඉතිහාසය තුළ මෙතරම් දීර්ඝ කාලයක් විවාහ ජීවිතයකට ගෙව යුවලක් හමු වෙන්නේ නැහැලු. ඔවුන් දෙදෙනාම බ්‍රිතාන්‍යයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ සේවය සඳහා එකට කැප වී සහයෝගයෙන් කටයුතු කරනවා. මෙම විශේෂ අවස්ථාවේ ඔවුන් දෙදෙනාට මා සුබ පැතිය යුතුමයි. එහෙම කියන්නේ එම රටේ ජනයා. රාජකීය යුවළගේ 70 වන සංවත්සරයට සුබපැතූ දහසක් දෙන අතර වන ජර්මන් චාන්සල්වරිය ඇන්ජලා මාකල් ට්විටර් පණිවිඩයක් යවලා තියෙනවා. ඔවුන් සිය විවාහයේ 50 වන සංවත්සරයේ සැමරුවේ 1997 වසරේ. ඔවුන් ප්‍රශංසාවන් බලාපොරොත්තු වන පුද්ගලයෙක් නොවේ. නමුත් මේ දීර්ඝ කාලය පුරාම මට යෝධ ශක්තියක් වෙමින් නිහඬවම ආසල සිටියේ හුයි. එම අවස්ථාවේදී මහරජින පිලිප් කුමර පිළිබඳව ප්‍රකාශයක් කළා. ඔවුන් දෙදෙනා එකිනෙකාව හොඳින් තේරුම් ගත් දෙදෙනෙක්. දෙදෙනාගේ සමාගමෙන් ඔවුන් විශාල සතුටක් ලබනවා. ප්‍රේමය, සහයෝගය, අවබෝධය ඔවුන් අතර ඉහළින්ම තිබෙනවා. මෙම රාජකීයවලගේ දීර්ඝ විවාහ ජීවිතයේ රහසයයි. ටිකි ආබිටර් එලෙස පවසනවා. ඔහු දෙවෙනි එලිසබත් මහරජිනගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වනවා. එඩින්බරෝ ආධිපතිවරයාට වඩාත් ප්‍රකටව සිටින්නේ පෙර සූදානමක් රහිතව අත්තරදීම් සිදු කරගන්නා පුද්ගලිකු වශයෙන්. එක්තරා අවස්ථාවක තම දීර්ඝ විවාහ ජීවිතයේ රාස කුමක්ද ඇසූ මාධ්‍ය වේදිකාව ප්‍රකාශ කළේ වැඩිදුර කාලයක් වැය කිරීම හා විවිධ ආශාවන්ගේ යුක්ත වීම ඊට හේතුව බවයි. එසේ වදුහු එය පැවසුවේ විහිළුවක් ලෙස. දෙවන එලිසබත් මහරජන මේ වන විට බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් පාලනය කළ රාජකීය ලෙස ඉතිහාසගත වී සිටිනවා. මීට පෙර එම වාර්තාවට උරුමකම් කීවේගේ මීමිත්තණියක වන වික්ටෝරියා රජිනයි. ඒ සමගම 96 හැවිරිදි එඩින්බරෝ ආධිපතිවරයාද වාර්තාවකට උරුමකම් කියනවා. ඒ දිගු කලක් රාජකීය වල්ලභයා ලෙස ගත කිරීමෙන් පසුගිය දවසිය නිල කටයුතුන් විශ්‍රාම ලැබුවා. රාජකීය යුවළගේ විවාහ සංවස්ත්‍රයේ වෙනියම් වකි හැම් මාලිගයේ ඡායාරූප මාලාවක් නිදාස් කර තිබුණා. ඒ මාලිගයේ සම්ප්‍රදායික ඡායාරූප ශිල්පී මැට් හොලියෝගේ මූලිකත්වයෙන් ගිය මාසයේ සිටම වින්සන් මාල්ගේ දවල චිත්‍ර ශාලාව ඒ සඳහා වෙන් කරගෙන තිබුණා. මේ හැරුණ විට බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවාද රාජකීය විවාහ සංවස්ත්‍රයේ පැසැමරීම පිණිස නව මුද්‍රයන් නිකුත් කරනු ලැබුවා. දෙදෙනා අතිනත ගනු ලැබුවේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී. පසුගිය සවුදා දහවල් සීනු එක දිගට නාදවන්නට පටන් ගත්තා. දහවල් එකට පටන්ගත් සීනු නාදය පැය 3 හමාරක් පුරා පැවතුණා. එසේ වුවද මහරජිනගේ 90 වන උපන්දිනය හා ඇගේ දියමැති ජුබිලිය වැනි වැදගත් අවස්ථාවන් හා සසරන විට මේ ඉතා චාම්මුහුණුවරක් ගත්තා. බකින්හැම් මාලිගයේ සේවකයන් බොහෝ දෙනෙකු පැවසියේ තම පුද්ගලික අවස්ථාවන් ඇසුරින් ප්‍රසිද්ධියක් ලැබීමට මහරජින ප්‍රිය නොකරන බවයි. නමුත් රජපෞලේ සමීපතයින් සුළු පිරිසක් සහභාගි වන පුද්ගලික සම්භාෂණයක් එදින සවස පැවැත්වීමට රාජකීයයන් කටයුතු සංවිධානය කර තිබුණා කියලා තමයි පවසන්නේ.
කුමාරතුංග සහ මාල්ලි බුලසිංහලගේ හඬ චන්දලේකා පෙරේරා.
සැරයක්
අපිට ඊතරම් වෙලාවක් නැහැ. ගෝමරිගේ සොඳුරුව වැවිතයි කියන ගෝමරි මේ ගෝමරි කියන එක තියෙන්නේ මේ මහනු දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ නමනුකුල කඳු වලට ආසන්නව හුළුගඟ කියන ප්‍රදේශයේ කඳ උඩරට එක්තරා ස්ථානයක හිරුබැස යන මොහොතේ වරින් වර දිස්වන අද්භූත රූමජයක් පිළිබඳ තොරතුරු අහන්න ලැබුණේ එම ප්‍රදේශයේම යම් ගුරුවරයෙක් විසින්. ඒ පිළිබඳ කිසිත් තැකීමක් නොකළත් ඔහු විසින් දැල්ලා තොරතුරු ඔස්සේ මෙම වාර්තාකරසින් කරන ද ස්වාබැලින් වල දැනගන්න පුළුවන් මිනිසුන් බියට පත් කරන බීචුණු අවතාරයක් නොව දකින්නමුන්ගේ සිත් සතන් මෝහණයට පත් කරන සුරංගනාවියකේ බදු මනස්කාන්ත ලලනා රූපයක් බව මේ සමහරකු අද්භූත රුව මිහිමත දක්නට ලැබෙන්නේ බව විස්තර කළ අතර තවත් අයතු ප්‍රකාශ කරලා තියෙන්නේ එම රුව අහසේ වලාකුළු අතරින් දක්නට ලැබෙන බව. මේක ඇත්තම තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඇල්කඩුව ප්‍රදේශයේ ඇල්කඩුව බස් රථයේ ගිහිලා හුළුගඟ කියන නිම්නයේ ඉන්ද්‍රා හවසට දකින එක්තරා විදිහේ සෞන්දර්යාත්මක චිත්‍රයක් තමයි මේ සඳහන් කරන්නේ. නැත්නම් අර සඳය අඳුර කියන එකත් එක තමයි මේ ගෝමිණි බැවිලා පේනවා කියන්නේ. හොඳයි. ඉතින් දාබරසන්නේ අදත් අප උපසමග ගත කළ කාලය කෙමින් කෙමින් ගිවි යනවා. අද වැඩසටහනේ හඬදායකත්වයේ සහ සම්බන්ධීකරණයේ
කාන්ති දසනායක
ඒ සමගම අද හඬදායකත්වයෙන් සහභාගී වුණා
මහේෂි වික්‍රමරත්න.
අදත් රන්දෙරණ ඉරිදාසන් දැල්ල තාක්ෂණය හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතික් වෙලා ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරමු.
අතීතේ අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපත